Honourable Leader of the Opposition.
Thank you, Mr. Speaker. We are debating today, sir, a motion of no confidence against no person less than the Prime Minister. And the motion substantially deals with the question of corruption. Corruption has been, sir, the worst disease that has afflicted our country. There was a time when there was no complaint of corruption. But in recent years, corruption has been the worst disease, as I said before, that has afflicted the country. And it must be eradicated completely. There can be no question about it. The roots of corruption must be eradicated. And I think there would be general agreement that politicians probably constitute the root for corruption. And I think that needs to be addressed and that needs to be eradicated. Any complaint of corruption must be fully investigated. And the severest punishment must be awarded to persons found guilty of corruption. There can be no compromise, sir, whatever, in regard to that position. In regard to this central bank bond scam, consequent investigations, two persons are presently in custody. There has been a warrant issued against another person, and investigations are proceeding. No one should be spared. The rule of law should be applicable to everyone, whoever he might be. The rule of law can be no respecter of persons. I will now refer to the motion before the House, which is the motion of no confidence against the Prime Minister, based substantially on corruption. The motion of no confidence seeks to implicate the Prime Minister with the bond scam. Statements of actions by the Prime Minister of a general nature are thought to be used in an attempt to implicate the Prime Minister with the bond scam. The wording of the motion and the timing of the motion are indicative of the pursuit of a political agenda through the motion, rather than fixing responsibility in regard to the bond scam. The question must be raised as to why the wording is so vague, lacking in any specific charge against the Prime Minister in regard to the fraud pertaining to the bond scheme per se. And why should this motion be brought now, at this point of time, is another question that I would like to pose to the House. The wording is of too loose and too general in nature. It could be that the Prime Minister is facing this situation because of the confidence he placed in someone who has betrayed him. But where is the evidence or charge against the Prime Minister of involvement in the bond scam per se? Is the wording of the motion so loose and so general because of the lack of specific material against the Prime Minister in regard to the bond scam? And if that is so, in my submission, the motion lacks credibility. In regard to the timing of the motion, sir, this one scam occurred 3 years ago. It has been the subject of total public focus for a long period of time, from early 2015. Why has this motion of no confidence been brought against the Prime Minister only now? I have a duty, sir, to answer some of the questions I have raised. I want to post a question: whether the motion against the Prime Minister is the first step in a plan to bring down totally and completely the present government. The President, His Excellency Maithripala Sirisena, was elected in January 2015. The Prime Minister, Mr. Ranil Wickremesinghe, was elected in August 2015. They were elected on a certain mandate. What was that mandate? Firstly, the resolution of the national question, which has plagued this country for the past 70 years. We had a very cruel and wicked war that has raged in this country for a 30-year period. The 30th Amendment to the Constitution was enacted in 1988. It was found to be inadequate, insufficient, ineffective. And during President Premadasa's time, there were steps to bring about new constitutional proposals. There was the Mangala Munasinghe Select Committee. There was the report of that Select Committee with a substantial consensus. Unfortunately, President Premadasa did not have a two-thirds majority, and he was assassinated. During President Chandrika Bandaranaike Kumarasinghe's time, from 1994, there were various steps taken until the August 2000 constitutional proposals. They were quite advanced, and a very substantial improvement on what existed. Unfortunately, she had no two-thirds majority in Parliament, and she could not get that through. And then, during President Mahinda Rajapaksa's time, There was the All Parties Representative Committee appointed by President Mahinda Rajapaksa. An excellent speech that he made to the inaugural meeting. He made at the inaugural meeting of the All Parties Representative Committee and the Experts Committee. Much work was done. Mr. President Mahinda Rajapaksa made several public commitments in regard to new constitutional proposals. He made commitments to the international community, to the Secretary General of the UN, to world leaders. Eventually, there were the Professor Sitsavitana proposals, which were also a great advance on what existed earlier. The second item, sir, I would like to mention as having been a part of the mandate that was granted to President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, was to uphold democracy in this country. And avoid this country moving towards totalitarianism and dictatorship. The enactment of the 19th Amendment in this parliament was the first step in that direction. I think the third item in that mandate of significance was uplifting the economy so as to give our people a better quality of life and eradication of corruption and waste was one aspect of that matter. These were the main issues during the campaign. The President and the Prime Minister were elected on the democratic verdict of the people for certain fixed periods of time under the Constitution. The opposite camp was defeated in both the elections. Everyone knows who was defeated. What was the mandate the people gave? I think, sir, the mandate the people gave is best reflected in the opening address made by His Excellency the President, Maithripala Sirisena, when he addressed Parliament on the 1st of September 2015. When he outlined and made an official statement on government policy in Parliament. I would like to read, sir, from that statement of policy defining the mandate which the Excellency President Maithripala Sirisena made in Parliament. I presume that the new Parliament marks an important turning point in the Sri Lankan political history. Since we gained independence, we had experienced only about coalition governments formed by the main party with the support of small parties. He referred to the fact that in this parliament, the two main parties had come together. The main objective of consensual government that is formed based on the concept of national government is to build reconciliation amongst all the ethnic groups and achieve social and economic development simultaneously and achieve high human development, enabling us to face the world, to face the new world that will dawn by 2020, and to face the national and international challenges in a similar manner. He went on to say, Honourable Speaker, the identity of a nation or a country is based on its constitution. That is why a constitution is considered supreme. During the 60 years after independence, we have adopted 3 constitutions. Yet it is unfortunate that we have not been able to adopt a constitution which enables us, which enables all of us to agree as a single nation. His Excellency Maithri Pala Sirisena clearly stated that we had not been able to agree upon a constitution which made us a nation. He went on saying in the course of that speech to further say, and I quote, he said, we parliamentarians, I'll avoid quoting the exact words to save time, sir, comprising of communities that are Sinhala, Tamil, Muslim, Berger, Malay, and Adivasi, must live in harmony. There must be reconciliation. We must coexist. And I, as President, am dedicated to the achievement of these objectives. He concluded his speech, sir, on the same lines. From now on, I make an appeal to all of you with respect to pay your attention as to how the consensus based upon cooperation of the people's representatives and collaboration of the 2 major political parties could be utilized in favor of the progress and forward march of the nation in a way the proper political culture which is being developed is further established. He advocated that both the parties come together in order to constitute the people of this country as a nation and to give them a new constitution. I will not quote extensively from that speech, sir, for lack of time. I'll move on to my next point. At the local authority elections held in February 2015, a new political formation, the Pudujana Perumana, had done better than the President of the SNFP or the UPFA or the Prime Minister of the UNP or UNF. It is our view that inadequate performance by the government in the first half of their term was the cause of that result. If they perform better in the remaining 2.5 years, public disenchantment can change. Unfortunately, the Pudujana Perumana does not want that to happen. They want to first defeat the Prime Minister. The next target will be the President. They want the government brought down. We want the government to implement the mandate given to it by the country in January and August 2015. In these circumstances, how can we possibly support this no-confidence motion, sir? When particularly in relation to the bond scam, the motion does not reveal anything specific against the Prime Minister. The true intentions of the Pudujana Perumana are shrouded in an environment of prejudice based upon the bond scam. We cannot fall a victim to such machinations and allow ourselves to be used to achieve their political objectives. We would call upon them to cooperate in the achievement of what is contained in the mandate that was granted to both the President and the Prime Minister. All of you in the joint opposition, or most of you, were members of the Chandrika Bharatanaik government. You were members of the Mahinda Rajapaksa government. You were members of the Tissapitana All Party Representative Committee. You played a role in the formulation of all those constitutional proposals. Many of you have participated. President Mahinda Rajapaksa has definitely participated, both in President Chandrika Bharatanaik Kumaratunga's proposals and the proposals during his old time. You therefore have to cooperate, sir, in regard to the making of a new constitution. This parliament has adopted a resolution converting itself into a constituent assembly unanimously, with no one opposing it, to frame a new constitution. We have done much work on that. The steering committees and subcommittees have come up with their reports. That process must continue if we want this country to succeed economically. We are a small nation, but we, both militarily and economically, we are very strategically located in the Indian Ocean region. We can become the economic hub of the Indian Ocean area. We can have access to wide markets, large markets, if our economy can improve. And our economy can improve only if there is genuine peace in this country. If all the people in this country, whether they be Tamils, Muslims, Sinhalese, Burghers, Malays, or whomever, are able to live as equal citizens. So I think, sir, your duty must be to cooperate with the government and join together in keeping with the unanimous resolution we adopted to frame a new constitution, and we should go forward in regard to that matter. That is necessary in the interest of this country. We have to work together. Sir, there is a view that is thought to be spread, very unfortunately, that we are inclined to support the UNP against the SNFP. I want to put on record certain facts to disprove that over a period of time. In 1960 March, the UNP was installed in power. They didn't have an absolute majority. We voted with the SNFP to defeat the 1960 March government of the UNP. In 1960 July, the SNFP came into power. Between 1965 and 1970, we cooperated with the UNP to run a government. In 1994, when Madam Chandrika Bharatanaik Kumaratunga was the SNFP candidate for presidency, and Mr. Gamini Desnaeker, for whom I have a lot of personal regard and respect, was the UNP candidate, we supported Madam Chandrika Bharatanaik Kumaratunga, the SNFP candidate. In 1999, when Madam Chandrika Bharatanaik Kumaratunga was the SNFP candidate against Prime Minister Ranil Wickremesinghe, we supported Madam Chandrika Bharatanaik Kumaratunga against the UNP. The late Mr. F.W. Bharatanaik was the first political leader, first political singular leader to sign a pact with the acknowledged Tamil leader, Mr. S. J. Vichilvanagam, in 1957. He wanted to establish regional councils, and he was prepared to create a Tamil-speaking region in the northeast under the Bandaranaike-Chilvanagam Pact. When the UNP government sought to deprive Vidit Srimambo Bandaranaike of her civic rights in the 1977 Parliament, we resolutely defended Mrs. Bandaranaike and opposed that motion. We were under great pressure from UNP leaders not to defend her. I remember, sir, I was a young member of Parliament, a new member of Parliament, having come to Parliament for the first time in 1977. I myself very strongly defended her. Therefore, sir, the view that we are with the UNP and against the SNFP has no foundation whatever. My late leader, Mr. S. J. Vichilvanagam, used to always tell me, Sambandhan, we must work with any single political party that comes out with the confidence and support of the single people. Be prepared to resolve our question. And in that respect, probably the SNFP has a greater contact with the single people than even the UNP. So we are concerned, sir, in the interest of this country, in the interest of all the people in this country, in working together with the two main political parties, we would like all of us to come together. I would make an appeal to Honorable Chamal Rajapaksa, Honorable Dinesh Gunawardena, Honorable Dalat Saraha Peruma, your senior SLP members. We must come together and resolve this problem that this country is facing. This country has a different future. The country has a different destination. We must not lose our way. We must bring about permanent peace in this country, bring about permanent amity in this country, bring about permanent unity in this country, constitute the people of this country, the Sinhalese, the Tamils, the Muslims, the Burghers, the Malays, into a Sri Lankan nation, and move forward towards prosperity. We don't want to do that, and we want to falter, then nobody can save you, and eventually nobody will save you. So, sir, I would appeal to all my friends in this house not to go against the verdict of the people that was given in 2015 to both President Maithripala Sirisena and to Prime Minister Ranil Wickremesinghe, but to come together in a spirit of cooperation in the best interest of this country to resolve this country's vital issues. I thank you, sir.
Honorable Mangala Samaravira.
Daru Kathanayaka Tumani. මම මුලින්ම මේ පාර්ලිමේන්තුව තුල ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ අවස්ථාවක් ලබා දීම ගැන මාගේ මිත්‍ර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට පළ කරන්න කැමතියි. ගරු කථානායකතුමනි මට මතකයි සමහර වෙලාවට දලසලහ පෙරුම මැතිතුමත් අතන හිනා වෙවි ඉන්නවා පේනවා මහින්දානන්ද මැතිතුමත් එතන ඉන්නවා 1999 ජනාධිපතිවරණය තිබුවේ දෙසැම්බර් මාසේ 18 වෙනිදා ඊට මාස දහයකට විතර ඉස්සෙල්ල අපි අපේ මාධ්‍ය කමිටුව ප්‍රචාර කමිටුව මුළු රටේම ගමක් ගමක් ගානේ අස්සක් මුල්ලක් ගානේ ගැහුවා රනිල්ට බෑ කියලා පෝස්ටරයක්. UMP අයට ඒත් මතකයි, අපිටත් මතකයි. ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ අපි රනිල්ට බෑ කියලා පෝස්ටරයක් ගැහුවේ අපි හොඳින්ම දැනගෙන හිටියා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යළි පත්වීමට තියෙන විශාලතම අභියෝගය තියෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් කියලා. මොකද කවදාවත් බැරි මිනිහෙකුට කෝටි ගාණක් වියදම් කළා පෝස්ටර් ගහන්න උවමනා නැහැ. රනිල්ට පුළුවන් නිසා තමයි අපි රනිල්ට බෑ කියලා එදා පෝස්ටර් ගහලා ගහලා ඒ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරේ. අදත් දැන් අවුරුදු 20ක් ගත වෙලා, එන අවුරුද්දට අවුරුදු 20යි. අවුරුදු 20කට පස්සෙත් මේ විශ්වාස භංගයෙන් භංග යෝජනාවෙන් අපිට පැහැදිලිවම පෙනී යනවා අදත් මේ රටේ සිටින විශේෂයෙන්ම විපක්ෂයට තියෙන ප්‍රධානතම දේශපාලන අභියෝගය වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා. මොකද ඇත්ත වශයෙන්ම මේ දෝෂ බීම විශ්වාස භංගය මම නම් දකින්නේ රනිල් වික්‍රමසිංහටත් වඩා මීට වසර 3කට ඉස්සෙල්ලා අපි පත් කරගත්ත අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඉලක්ක කරගත් විශ්වාස භංගයක්. මොකද මේ රජයේ ප්‍රධාන ශක්තිය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෝෂාභියෝගයක් ගෙනල්ලා ගෙදර යවන්න තියෙන ප්‍රධාන බාධකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය. රනිල් වික්‍රමසිංහව එළවගෙන එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩිලා ගියයින් පස්සේ 2019 ඔක්ටෝබර් නොවෙම්බර් වෙනකොට එන ජනාධිපතිවරණයේදී සමහරු හිතනවා ඒ අයට පහසු ජයක් ලබා ගන්න පුළුවන් කිය. අනේ නිසා තමයි මෙය එක්තරා දේශපාලන අපේ සම්බන්ධ මැතිතුමා දැන් කිව්වා වගේම මමත් එකගයි එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළවෙනි පියවර විතරයි. නමුත් අවාසනාව රටේ වාසනාවකට තමුන්නාසලාගේ මේක ගෙනාපු අයගේ අවාසනාවකට ඒක දැන්ටමත් පරාද වෙලා ඉවරයි. හැබැයි මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2014දී කරපු කැපවීම. මොකද මට මතක අපිට මතකයි මේ මලික් සමර වික්‍රම මැතිතුමා හොඳට දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොදු අපේක්ෂකත්වය දෙන්නේ කියපු වෙලේ. මොකද ඒ වෙනකන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඡන්දෙ ඉල්ලන්න සූදානම් වුණා. නමුත් කිසිම කුහකකමක් නැතුව එතුමා ඒ යෝජනාව පිළිගත්තා. මොකද මට තාම මතකයි මම මේකත් ලැජ්ජ කරා නිකම් මේ බොරුවට කියනවා නෙමෙයි. සමහරු බොහෝ දෙනා මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනාධිපති අපේක්ෂක වෙන්න කැමති. මොකද මට මේක කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 මැතිවරණයට ඉස්සෙල්ලා එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකත්වය පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීමට ප්‍රථමතිබුණ අපේ මධ්‍යමකාරක රැස්වීමට ඉස්සෙල්ල කතා කරකර ඉන්නකොට මහින්ද මට කියනවා මංගල කොහොමහරි මේක අපි ගන්න ඕනේ මොකද මේ වගේ පක්ෂයක අපේක්ෂකයා වුණාම දින්නක් දිනුම් පරාද වුණත් දිනුම් කිව්වා මං ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා එතකොට කිව්වා නැහැ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයා වුණාම පුදුම සල්ලි තොගයක් හම්බ වෙනවා පෙරදුනත් චන්නෙන් පස්සේ පරම්පරා කීපෙර එකම සල්ලි ටිකක් දාගෙන යන්න පුළුවන් කියලා. අනේ එහෙම හිතලා අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් තිබුණා මේක ඕන මේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි. මම මේක කියන්නේ චමන් රාජපක්ෂ මැතිතුමා කිසි වරදකින් නෙමෙයි මොකද සිරිබාව බණ්ඩාරනායක මැතිනිය තමයි මාව දේශපාලනයට ගෙනාවේ 88. එතුමාට එතුමියට මම අදත් ඉතාමත් ආදරය කරන නායිකාවක් ගරු කරන නායිකාවක් නමුත් ඔබතුමා මට වඩා හොඳින් දන්නවා 88 ප්‍රේමදාස ජනාධිපතිවරණයට මූණ දෙන්න අපි DPA Democratic People's Alliance කියලා ඒත් පොදු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුවා ඔබතුමාගේ නායක අශ්රෆ් ඇමතුමා හිටියා ලිබරල් පක්ෂේ නායක චානකමරතුංග හිටියා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පවා මේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සාකච්ඡා කරා වාමාංශික පක්ෂ හිටියා ඒ අය ඔක්කොම කිව්වා මැතිනිට පොදු අපේක්ෂකයෙක් හැටියට වෙන කවුරු හරි දාමු ඔබතුමිය ඇරෙන්න කියලා නමුත් එතුමිය එකඟ වුණේ නැහැ එතුමිය වෙන කාටවත් දුන්නේ නැහැ එතුමියම ආවා ඒ වගේම 82 දීත් කරපු දේ කරන්න තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 82 හෙක්ටර් කොබ්බෑ කඩුව මැතිතුමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායිතිය නැති වෙලාවේ අපේක්ෂකත්වයේ ගත්තා ඒ වෙලාවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරේ මොකද්ද තමන්ගේම අපේක්ෂකයා දාලා පැරද්දුවා යතින් එතුමාව පරද්දන්න පුළුවන් හැම දෙයක්ම කරා නමුත් එහෙම කිසි එකක් අපේ අගමැතිතුමා කරන්නේ නැතුව කිසිමං කිව්වා වගේ කුහකකමකින් තොරව ලෝභකමකින් තොරව මුළු එක්සත් ජාතික පක්ෂයම මුළු පක්ෂයේ යාන්ත්‍රණයම එකා නෑර මේ හැම මෙතනම ඉන්න මේ හැම සංවිධායකවරයෙක්ම දිවාරෑ නොබලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා බවට පත් කරන්න කටයුතු කරා. අනේක අපි හැම අවස්ථාවේදීම මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඒ වෙලාවේ එතුමාට පුළුවන් වුණා අනෙකුත් පක්ෂ එක්කත් කතා කරලා විශේෂයෙන්ම TNA සංවිධානය එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ වක්‍ර සහයෝගයත් අපි ලබාගෙන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු අනිකුත් මුස්ලිම් පක්ෂ එකතු කරගෙන සිවිල් සමාජය එකතු කරගෙන ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ නායකත්වයේ දීලා එතුමා ඒ සියල්ලම 2015 ඒ විප්ලවය සඳහා යොමු කරා. අන්න ඒ වගේ දක්ෂ දේශපාලඥයෙක් කියන එක එදා 99 දී අපි දැනගෙන හිටියා වගේම අදත් ඒ බව එතුමා ඔප්පු කරලා තියෙනවා. නමුත් දෙවතාවක්ම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන අවතාරයන් එතුමා ඉලක්ක කරගෙන මේ මුළු රජයටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනල්ලා මේ රට යලිත් වතාවක් අන්ධකාරයට කරා ආපස්සට ගෙන යන උත්සාහයක් තමයි මේ විශ්වාසභංගය. දැන් මේ බොන් කතාවක් අල්ලගෙන මේ නායකයාට මඩ ගහන. ඇත්ත වශයෙන්ම මේකේ බොන්ඩ් එතන ප්‍රශ්නේදී හොරකමක් වෙලා තියෙනවයි කියලා මමත් හිතනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මම නෙමෙයි ඔක්කොම ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලුවේ අගමැතිතුමා. ඒ විතරක් නෙමෙයි මම තවත් එකක් කියන්නම්. 2015 අගෝස්තු මාසේ තිබුණ මහා මැතිවරණයට ඉස්සෙල්ලා අගමැතිතුමා මලික් ඇමතිතුමාටයි මටයි කිව්වා අපි අලුත් ආණ්ඩුවේ කෝප ආයතන එහෙම නැත්නම් ඒ ගිනුම් කාරක සභාවල නායකත්වයේ ජනතා විමුක්ති පෙරමුණට ගන්න කියන්න ඕනේ කියලා. අපි ගිහිල්ලා ඇහුවා ඔබතුමාට මතකයි අපි ගිහිල්ලා ඇහුවා අපි කිව්වා ඔබතුමන්ලා අපි වෙන වෙනම තරඟ කරත් මම විහිළු කළත් කිව්වා JVP එක හොරු අල්ලන්න කොහොමද දක්ෂයි ඒක නිසා මේවා ගත්තොත් ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙනවයි කියලා ඒ වගේම සුනිල් හඳුන් නැති මැතිතුමා ඉතාමත්ම හොඳ කාර්යයක් දැන් කරනවා නමුත් මම අහනවා අපි මේ හොරකම් කරන්න බලාගෙන ආපු ආණ්ඩුවක් නම් මේ වගේ අයට අපි මේවයි සභාපතිත්වයේ දෙනවද අපිටත් තිබුණා දැන් මෙතන කෑ ගැහුවට ඔය වීරවංශ මහත්තයලා අනිත් අය අපිටත් පුළුවන් අපිටත් තිබුණා ඕගොල්ලන් කරා වගේ අවුරුදු 10ම ආණ්ඩු පක්ෂයේ ගෝල බාලයෙක් දාගෙන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් දාගෙන හැමදේටම එහෙයි කියන එකෙක් දාගෙන ඕක ගෙනියන්න අපිටත් ඒක කරන්න තිබුණා නමුත් අපි නොකරපු එකෙන්ම තේරෙනවා අපි විශේෂයෙන්ම අගමැතිතුමා මේ වංචාව මේ ක්‍රම නවත්තන්නයි අපි ආවේ නමුත් ඒවා සිදු වුණයි කියලත් අපි ඒවා යට ගැහුවේ නැහැ ඒ විතරක් නෙමෙයි දැන් මේ බොන් වංචාව කිව්වට ඒ සල්ලි ඔක්කොම බැංකුවේ ෆ්‍රීස් කරලා තියෙනවා අත වශයෙන්ම දැන් අලුත් නීති හදලා මම මෙතුමා දන්නවා ඇති ඔය නීති හදන්නේ කොහොමද කියලා අලුත් නීති හදලා අපි ඒ ෆ්‍රීස් කරපු සල්ලි ආපහු හිටපු අපේ නීතිපතිතුමා කියනවා ඔක්කොම ආපහු ගන්න දැන් අපි නීති හදනවා සතයක්වත් රටට අහිමි වෙන්න දෙන්නේ නැහැ නමුත් මම තමුන්නාසලාගේ ගහනවා අර මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති කාලේ නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපති කාලේ අතුරුදාන් වෙච්ච ට්‍රිලියන් ගණන් වලට මුදල් ගන්න තමුන්නාසලා කතා නොකරන්නේ ඇයි කියලා ඒක නිසා මේක ඇත්ත වශයෙන්ම ජනතාව නොමග ඇවීමේ ඉතාමත්ම අසාර්ථක උත්සාහයක් හැටියටයි මම දකින්නේ. ඒ විතරක් නෙමේ ආරාජිත රටක් කියලා අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා අරාජික රටක් කියලා ඇත්ත වශයෙන්ම අපි බංකොලොත් වෙච්ච රටක් නයෙන් තැලුණ පොඩි වුණ රටක් 2015දී බාරගත්තත් මේ වසර තුනේදී අපි ලබාගත්ත ජයග්‍රහණවලට ආර්ථික ජයග්‍රහණ හැම එකකටම නායකත්වය දුන්නේ අපේ අගමැතිතුමා බව පැහැදිලිවම අපි කියන්න ඕනේ. අපි එනකොට 2015 ජනවාරි මාසේ 14 වෙනිදා ඉඳලා තමුන්නාන්සලාගේ වැරදි ප්‍රතිපත්ති නිසා ඒ අපි ඇවිල්ලා සති දෙකක් යන ඉස්සෙල්ලා ධීවර තහනමක් යුරෝපීය සංගමෙන් ඇති කර ලංකාවේ ටූනා මාළු යුරෝපයේ විකිණීම තහනම් කර නමුත් මට මතකයි අගමැතිතුමා යුරෝපීය සංගමේ ඒ විදේශ ඇමතිනිය සමග සාකච්ඡා කරලා ඉස්සෙල්ලා මම ගියා ඊට පස්සේ එතුමා කීප වතාවක්ම ගිහිල්ලා අපි ධීවර ඇමතිතුමාගේත් මහින්ද අමරවීර ඇමතිතුමාගේත් සහයෝගය ඇතුව ඒ වසර ඇතුලේදී ඇතුළතදීම අපි ඒ ධීවර තහනම යලි වතාවක් ඉවත් කරගත්තා GSP Plus සහනය නැති කිරීම නිසා විශාල මුදලක් විශාල රැකියා සංඛ්‍යාවක් ෆැක්ටරි ගාණක් වැහුණා නැති වුණා නමුත් පසුගිය අවුරුද්දේ 22 වෙනිදා මැයි මාසේ අපි යලි වතාවක් GSP Plus සහනය ලබා ගත්තා විතරක් නෙමේ අද ඒ නිසා මේ රටේ එක්ස්පෝර්ටර්ස්ලට විශාල හයියක් වෙලා පසුගිය අවුරුද්දේ මෙතුමා දන්නවා එක්ස්පෝර්ට් පිටරට යැවීමේ ඒ බාණ්ඩ මේ රටේ වාර්තාවක් විහිදුවා. ඒ විතරක් නෙමේ මේ ආරාජිත ආර්ථිකයක් දැන් පොඩ්ඩක් බලන්න මේ අපේ මේ කාලේ අපේ ජයග්‍රහණ මේ අද පත්තරේ මම මේ ගන්නේ අද මිර බිස්නස් පත්තරේ ගන්න unemployment falls to 5-year low in fourth quarter 2017 විරේකියාව පස් අවුරුද්දකට තත් වඩා අඩු ප්‍රමාණයක්කට ඇවිල්ලා තියෙනවා help by higher apparel exports and agricultural activity අර මම කිව්වා වගේ GSP Plus සහනය නිසා යලිවතාවක් ඒ රෙදිපිලි කර්මාන්තය දියුණු වෙලා ඒ මේ කෘෂිකාර්මය දියුණු වෙලා තියෙනවා විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අතර තියෙන විරකියාව සීග්‍රයෙන් පහළ වැටිලා කියලා මේ අද පත්තරේ කියනවා labor force participation during fourth quarter 17 at 54.1% ඒ විතරක් නෙමෙයි In addition to that, government finances had its first primary surplus in several decades. Lankawe pratimaka ginuma 1950 ganan walin passe prathama watawata atirikthayak pennuwe me giya avurudde prathama watawata avurudu 60 kata vithara passe ඉන්ෆලේෂන් උද්ධමනය පෙබරවාරි මාස වෙනකොට 3.2 දක්වා අඩු වෙලා තියෙනවා. Foreign reserves have reached comfortable level of US dollars 7.9 billion with a major contribution from earned reserves as opposed to borrowed reserves in the past. Money supply was brought under control with credit to the private sector moderating to a stable 14.7 at the end of 27 from 21.9 years ago. Market interest rates have declined by over 150 basic points during the last 18 months with prime lending rate falling from 12.5 in mid-September 2016 to 10.8 by mid-March 28. Already robust improvements in foreign investment with FDI reaching a record level of US dollars 1.7 billion, the highest since independence last year. Continued strong foreign interest in Sri Lanka equity and debt markets as well. Export earnings also reached a record US dollars 11.4 billion, growing 10.2 in 2017, enabled by GSP Plus. Greater improvements can be expected with the completion of trade agreements with India and China, in addition to the recently signed agreement with Singapore. The unemployment rate, as I mentioned, has declined. And in the fourth quarter of 2017, listed corporate earnings grew by 17.4. Even with adjustments for one-off earnings, corporate profit has grown by 8.7, indicating positive underlying economic activity in the economy. And this is also important. These macroeconomic gains were achieved while increasing public investment in social services. මේවා කරද්දී අපි මේ අයගේ තිබුණ අර අධ්‍යාපනයට සෞඛ්‍යයට ඒවට විතා සොච්චමක් වියදම් කරේ. නමුත් මේවත් වැඩි කරලා තියෙනවා. The government's expenditure on education, higher education and skills development has increased from 1.9 2014 ඉඳලා මේ අවුරුද්ද 2.4 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ඊළඟ අවුරුද්දේ ඒක තවත් වැඩි කරලා 2020 වෙනකොට 105% ලං වෙන්න අපි ඒක ගෙනියනවා. Similarly, expenditure on public health has increased from 1.39% in 2014 to 1.74% in 2017. And finally, sir, just very briefly, I would also like to just remind this house how the Prime Minister personally gave
You have got extra 5 minutes
from Taipei. I don't want to take them away because they also have a lot to say. Has gave leadership to the constitution, constitutional reform process and the transitional justice process. In fact, as Honorable Sambandhan just mentioned a little while ago, the President, having inaugurated the Constitutional Council on the first year of his anniversary, I believe it was on the 8th of January 2016, PM, the Prime Minister, gave leadership to the process with vigor and dedication. Therefore, I request, as you did, for the Prime Minister to expedite the process and table the draft constitution here in this House as early as possible this year. And also, the transitional, transitional justice process, which again the Prime Minister gave leadership, is now, despite certain obstacles, is going forward. As you know, the Office for Missing Persons has now been established, and my ministry has allocated 1.3 billion rupees for the operationalization of the OMP, and at the moment the new commissioners are in the process of doing so, and they will be going to meet especially the mothers and parents of the missing and get everything. No, I beg your pardon? Yes. In fact, we have a very dedicated new chairman, Mr. Salia Piris, and I believe he will do a very good job. But as you say, we must move faster. And then, of course, the Truth Reconciliation Commission, the initial drafts are now with the Prime Minister. We will be looking at it and hopefully again bring it to Cabinet and to Parliament during this year. And the reparations unit, I believe, has also is now being finalized. Enisa garu katha nayakathumani mama meeta wada deerghawa katha karanne ne yali wathawak man kiwwa wage ape agamathumata ape mulu parliamentu kanda parliamentuwatama etumata vishwasaya palakirime avasthawak laba deema gana sielu denatama stuti wanta wemin mage wathin swalpe avasan karana.